ධානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ධානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මච්චපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේත. දේශනාවක් නේ අපි සාකච්ඡා ස්වරූපයෙන් මේ අවස්ථාවේදී ධර්ම කරුණු කතා කරමු. මොනවද එතකොට අපි කතා කරන්නේ? මාතෘක ප්‍රශ්න දෙකක් තියෙනවා නේ. ඉස්සර වෙලා මම පොඩි ප්‍රශ්න ටිකක් අහන්න. ඒ ප්‍රශ්න ටිකට දෙන උත්තර දිහා බලලා අපි දේශනාව කොහොමද කරගෙන යන්නේ කියලා පොඩ්ඩක් බලමු. දැන් මේ ඉන්න ඔක්කොම යම් යම් මට්ටමක හෝ දහමක් අනුව හැසිරෙන, ඒ කියන්නේ බණ අහනවා, එක්කෝ තේරෙන දන්න මට්ටමකට හෝ භාවනා කරනවා නේද ඉන්න ඔක්කොමලා? එතකොට අපි බණ ඇහිමෙන් ධර්මයේ ඉගෙන ගන්නවා, ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගත් දේ තුලින් ලැබෙන අර්ථය තමයි අපිට ජීවිතයෙන් හැසිරෙන්න පුළුවන්කම ලැබෙනවා. කියන ප්‍රතිපත්තිය හැසිරෙන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි, අපි දැන් දහමේ හැසිරෙනවා නැත්තම් ප්‍රතිපත්ති වශයෙන් දහමක යෙදෙනවා කියලා කියන්නේ භවනා කරනවා ඒ වගේ. එතකොට ඇයි මේ පින්වුතුන් භවනා කරන්නේ? ඒක මම අහන ප්‍රශ්න. මගේ කොහොම උත්තර දෙන්න බෑ නේද? ඈ ඔකිතේ කාර්මුණක තබා ගන්න නැති බුද්ධෝත්පාද කාලයක් කියලා මෙහෙම බණ මහන්න ඕන කියලා එකක් නැහැ. බුද්ධෝත්පාද කාලයක කමඨාන් තියන සිත එක කරගන්න විතරක් නයි. ඒකේ අර්ථය විතරක් නා. එතකොට සිත එක කරගන්නවා කියන අර්ථයකට විතරද අපි මේ දැන් බණ අහන්නේ කරන්නේ? මොකද මම කිව්ව මම දේශනාව කරන්නේ ඒ බලා කෙනාගේ බලාපොරොත්තු වන්නේ නිවන්
අවබෝධය.
හරි. එතකොට නිවන් අවබෝධ කරනවා කියලා කියන්නේ මොකද්ද? කොහොමද දුක
මිදෙන්නේ?
මේ මේවා කියන්නේ මේ ඔයගොල්ලෝ වට්ටන්නේ එහෙම කරන්න නෙවෙයි ඈ. මම මේ ලොකු අර්ථයකට ගේන්න යන්නේ ඈ. ඒ කියන්නේ මම මේ එහෙම කරන්නේ ඒ වචනයක් ගන්න යගේ දැනුම තියෙන්න ඕනේ කියන එකයි කියන්නේ මම. තේරෙන්නේ? අපි තාපැත්තේ ගත්තොත් මම ඔබට උත්තරයක් කියන දෙන්නම්කෝ. දුකෙන් නිවන් දකින්න කිව්වා, දුකෙන් මිදෙන්න කිව්වා. අන්තිමට අපි යථාර්ථ වශයෙන් කළානම් කරලා තියෙන සත්‍ය අවබෝධයක් කරන්නනේ නේද? සත්‍ය අවබෝධ කරන්නයි මේ හදලා තියෙන්නේ. එතකොට දුකෙන් මිදෙනවා කියන එක, නිවන් දකින්නවා කියන එක, දුක අවබෝධ කරගන්නවා කියන එක අපි දැකලා තියෙනවද? මෙහෙමයි දුක අවබෝධ කරන්නේ, මෙහෙමයි දුකෙන් මිදෙන්නේ මෙන්න මෙහෙමයි නිවන් දකින්න කියන එක දන්නවද අපි දැන් ඒක කරන්නේ? දුක අවබෝධ කරගන්න යන්නේ, දුක අවබෝධ කරන්නේ මෙහෙමයි කියලා අවබෝධ වෙන්න ඕනේ. එහෙම වෙලාද අපිට තියෙන්නේ? නෑ නෑ නෑ, නෙමෙයි. ඉස්සෙල්ලා දුක අවබෝධ කරන්නේ මෙහෙමයි කියන එක අවබෝධ වෙන්න එපා අපිට. කරන්න එහෙම නැතුව කරන්න එකක් නෑ නේ. එහෙනම් බොරුවක් කරලා තියෙන්නේ. තේරුණා මේක නේ? නිවන් දකින්නවා. හරි. මෙන්න මෙහෙමයි නිවන් දකින්නේ කියන උත්තරේ උනේ නේද? කොහෙටද යන්න ඕනේ? ගාල්ලට. මෙන්න මෙහෙමයි යන්න ඕනේ කියලා දැනගත්තොත් යනවා මිසක ගාල්ලට නැතුව යවෙනවද? හරි, මම දැන් ඔයගොල්ලෝ කවදාවත් ගිහිල්ලා නැහැ කියන්නේ. අනුරාධපුරේ කියලා එකක් තියෙනවා කියලා විතරයි ඔයගොල්ලෝ දන්නේ. මෙන්න මෙහෙමයි යන්නේ කියලා දන්නේ නැතුව පුළුවන්ද යන්න? එහෙනම් මට කියන්න, දැන් අපි කතා කරපු කාරණා ටිකෙන් මොකටද මේ කරන්න කියලා ඇහුව කෙනෙක් කිව්වා දුක නැති කරන්න, දුක අවබෝධ කරන්න, නිවන් දකින්න කිව්වා. ඈ, එතකොට තව සත්‍ය අවබෝධ කරන්න කිව්වා. සත්‍ය අවබෝධ කරන්න කියලා මොකද්ද අපි අවබෝධ කරන්න ඕනේ කියලා සත්‍ය අපි දැකලා තියෙනවා. නිවන අවබෝධ කරන්නේ මෙහෙමයි කියලා අපි දැනගෙන තියෙනවාද? මම මේ කියන්නේ එළඹ වාසය කරන තැන නෙමෙයි. ඵලයක් කියන්නේ එළඹ වාසය කරන තැන. මාර්ගයේ දන්නේ නැතුව මාර්ගයේ යනවා හෝ ඵලයට ඒ ස්ථානෙට ගිහිල්ලා වාසය කරනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ නේ. එහෙනම් නිවන් දකින්න කියන්නේ මෙන්න මේකයි, අපිට මෙන්න මේකයි වෙන්නේ, අපි මෙන්න මේකයි කරන්න ඕනේ කියන එක අපිට තේරෙන්නේ නේද? දුක නැති වෙන්නේ මෙන්න මෙහෙමයි කියන එක අපිට තේරෙන්නේ. ඒ ටික තේරලා තියෙනවා. හරි, එතකොට ඒකයි අපි අපි අපිට ඕනේ ඒ දුක නැති වෙන්නේ මෙන්න මෙහෙමයි කියන එක. දැන් අපි ওই ටික අපි උත්තර දැන් අපි අපේ දන්න මට්ටමට මේ දුකට හේතුව තණ්හාවයි, තණ්හාව නැතිනකොට දුක නැති වෙනවා කියලා දැන් විස්තරේ දන්නවා. අපි ජීවිතෙන් දන්නවද ඒක කරන්නේ මෙන්න මෙහෙමයි කියන කාරණාව හරියටම ඍජුව, ඒ කියන්නේ වචන නෙමෙයි අපේ ජීවිතයෙන් අපි දකිනවා. මොකද ওই සිද්ධි අපේ ජීවිතයෙන් දකින්න නැතුව අපි යනවා කරනවා කියන එක විහිළුවක් වෙන්නෙම නැහැ. අපිට මේ තියෙන ප්‍රශ්නේ ඒකයි. අර ගමරාලගේ වංගෙඩිය හැම වෙලකටම ගන්නවා වගේ, ගමරාලගේ අර මඩිස්සලේ හැම දෙයක්ම තියෙනවා වගේ, අපි දිහා බැලුවොත් දහමේ නොදන්න කරුණක් හොයන්නත් නැති වෙයි. දන්න එකක් හොයන්නත් නැති වෙයි. ඒ කියන්නේ කාපු දැනුමක් අපිට තියෙන්නේ. ඒ පැත්තිනුත් දන්නවා ටිකක්, මේ පැත්තිනුත් දන්නවා ටිකක්, මේ පැත්තිනුත් දන්නවා, මෙහෙමත් දන්නවා. එහෙම නෙමෙයි. හරියටම, ඒ කියන්නේ හරියටම අපි ධහම දැක්කොත් පරපත්‍ති රහිතයි කියලා කියන්නේ අනුන්ගේ ඇදහිමක් විශ්වාසයක් කිලින් ඕනේ නැහැ. මෙන්න මේ ටිකයි මට කරන්න තියෙන්නේ කියලා බොහොම කිටියත් අර්ථයක් තියෙනවා. පාරක් තියෙන්නේ යන්නනේ. යන්න පුළුවන් අන්ධ කෙනෙකුටද ඇස් තියෙන කෙනෙකුටද? දැක දැක ඇස් තියෙන කෙනෙකුට එක්ක ඇස් තියෙන කෙනෙකුගේ උපකාරයකින් නේද? ඒ වගේ නිවන් දකින්නවා කියන එකත් දැක දැක මෙන්න නිවන හරියට අතේ වගේ මෙන්න මෙහෙම යන්නේ, කිසිම සැකයක් නැහැ, එළවෙන්න දෙයක් නැහැ. පරපත්‍ය රහිතයි කියන්නේ ditthi sampanna buddhiya, ditthi sampannai කියලා කියන්නේ සුවම් ඵලයටපත් වෙච්ච කෙනා නෙමෙයි, මාර්ගස්ත පුද්ගලයාට. මාර්ගස්ත පුද්ගලයාට යම් කිසි කෙනෙක් හරියටම මේ ඇත්ත දැක්කොත් එයාට කිසිම සැකයක් නැ මෙන්න මේ ටික තමයි කරන්න ඕන කියන එකට. අපිට මේ දහම් පරියායන් බොහෝ අහන්න ලැබුණාට අහන්න ඕනම දේ ලැබිලා නැතිකම අඩුව නිසායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ගොඩාක් රවුමක් එන්න වෙලා තියෙනවා, නැතිනම් එච්චරම ඕනේ නැහැ කියලායි මට හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී අවුරුදු 120 ගිය වයසකයේ මහණලා තියෙනවා. නෝබෝදසකින් රහතුත් වෙලා තියෙනවා. ඉතින් ඔය අයත් ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සම්පාද ඉන්ද්‍රිය මේවා ඔක්කොම ඉගෙනගෙන ඉවරලාද මේ සත්‍ය අවබෝධ කරගන්නේ. එහෙම කළා නම් ඒ මැරලා යනවා මිසක හම්බෙන්නේ නැහැ. එහෙනම් අදත් තියෙන්න ඕනේ කාටත් එන්න පුළුවන් කෙටි මගකුත් නේද? අපි බොහොම වටිනා ටිකක් තියෙනවා. මේ ටික පොඩ්ඩක් අපි කතා කරමු. ඔගලන්ටම තේරෙයි අපි ඇත්තටම කළ යුත්තේ මොකද්ද කියන එක. මොකද මේ දහම අවබෝධ වෙනවා කියන එක කෙනාට අයිති දෙයක් නෙවෙයි, මට අවබෝධ කරනවා කියන එකක් නෙමෙයි. හරියට පරියාය දේශනා කළා නම් ඒ කෙනාටමයි තේරෙන්නේ ඇත්තටම අපි මේකනේ කළ යුත්තේ කියලා. ඊට පස්සේ එයාට තේරුම් එක යා කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු හින්දා කරනවා හෝ එහෙම මගක් වඩනවා නෙමෙයි. ඇත්ත. එහෙනම් මෙන්න මේක නම් ඇත්ත, මේකනේ කළ යුත්තේ කියන කාරණාව ලැබෙනවා. අපි ඕක මෙහෙම දැනකින් ගම්මු. අර මං කිව්වේ අපි නිවන් දකින්න කියලා, දුක නැති කරන්න කියලා, රහත් වෙන්න කියලා මොනවා හරි දෙයක් කළා නම්, භවනා කරනවා කියලා හරි මොනවා හරි දෙයක් කළා නම්, තව පැත්තකින් තව පරයයකින් තව ක්‍රමයකින් කිව්වා නම් අපි හැම කෙනෙක්ම උත්සාහවත් වෙලා තියෙන සත්‍ය අවබෝධයක් කරන්න නේද? සත්‍ය අවබෝධ කරන්න යන අපි සත්‍ය කියන්නේ මොකද්ද කියලා දැනගෙන තියෙනවා. ඇහුවොත් අපි කියයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි කියලා. වචනේ මිසක අපේ ජීවිතයෙන් අපි දන්නේ නැහැ, දකින්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දී අද මම ටිකක් උත්සාහවත් වෙන්නේ ඇත්තටම සත්‍ය අවබෝධ කරගන්නවා කියලා අපි මොකද්ද කළ යුත්තේ. ඔය ටික තේරුනහම ඔයගලන්ට අර ඔක්කොගෙම වචන විතරයි නානත්වයක් අර්ථය එකයි නේද කියලා තේරෙයි. ඒ කිවි මොන වචනද? නිවන් දකින්නවා කියලා කිව්වත්, දුක නැති කරගන්නවා කියලා කිව්වත්, දුක අවබෝධ කරගන්නවා කියලා කිව්වත්, තණ්හාව නැති කරනවා කියලා කිව්වත්, සත්‍ය අවබෝධ කරනවා කියලා කිව්වත්, මේවා ඔක්කොම පද ව්‍යංජන වශයෙන් වෙනස් අර්ථ වශයෙන් එකම තැන නේද මේ කියන්නේ කියන කාරණාවක් තියෙනවා. ඔය එකින් එකට කාරණා ගොඩක් නෙමෙයි, එක තැන ඔය කියන්නේ. එකම දෙයට වචන පරයය නම් ගොඩක් විතරයි. එහෙනම් අපි මෙහෙම ගමු. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරනවා, යම් කිසි කිකිලියක් විතර 7ක් හරි 8ක් හරි 10ක් හරි 12ක් හරි දාලා ඒ විතර ටික මුහුකුරන විදිහට සුදුසු විදිහට උෂ්ණය සපයනවා නම්, අපි කියන්නේ විතර රකින්නවා කියලා නේද, උෂ්ණය සපයනවා නම් ඒ විතර අතරින් යම් පැටියෙක් හොටේකින් හරි නියපොතු වලින් හරි ඒ විතර කටුව පලාගෙන එළියට ආවෝ, ඒ කුකුල් පැටියට කියනවලු කුකුලන් අතර ජ්‍යෙෂ්ඨයා, ශ්‍රේෂ්ඨයා, අග්‍රකෙනා, කෙන වැඩිමහල් කුකුලා කුකුල් පැටියා කියලා කියනවා. ඔය උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මහණෙනි, ඒ වගේ මේ අවිද්‍යාව නැමැති කෝෂය තුල ඉන්න ලෝකයේ අතරින් අවිද්‍යාව නැමැති කෝෂේ පලාගෙන එළියට ඉස්සෙල්ලාම එළියට ගියේ හින්දා මම ලෝකයේ ශ්‍රේෂ්ඨයි, ජ්‍යෙෂ්ඨයි, අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨුනේ, ජ්‍යෙෂ්ඨුනේ, අග්‍ර උනේ කොහොමද? අවිද්‍යාව නැමැති වැස්ම කෝසේ පලාගෙන එයින් එළියට ආපු නිසා. එළියට ඇවිල්ලා ඊට පස්සේ ලෝකයට කිව්වහම පෙනෙනවා මිසක ඒිට මෙහා කෙනෙකුට මේ අවිද්‍යාව නැති කෝසේ පලාගෙන එළියට යන්න බෑ. එහෙම යනවනම් කෙනෙක් ඒ මනස ඉතාම සුවිශේෂී, කියන්නේ එකෝ පසේ බුදු කියලා කියනවා බුදුරජාණන් වහන්සේ නමක් කියන, එකෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන, ඉස්සෙල්ලාම එහෙම කෙනෙක් යනවනම් බිත්තරයක් ඇතුළෙම ඉපදිලා බිත්තරයක් ඇතුළෙම හැදිලා වැඩිලා බිත්තරයක් ඇතුළෙම මැරෙන කෙනා කවදාවත් දන්නේ නැහැ අපි ඉන්නේ බිත්තරයක් ඇතුළේ කියලා නේ. බිත්තරයක් ඇතුළේ ඉන්නේ කියලා දන්නවනම් ඒ දැනුම එන්න මිම්මක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ බිත්තරෙන් එපිටක් තියෙනවා කියලා දැනුමක් තිබුණොත් විතරයි ඉන්නේ බිත්තරයක් ඇතුළේ කියන නෝනක් තියෙන්නේ නේද?
ඒ වගේ අවිද්‍යාව ඇතුලේ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයකම ඉපදිලා පංච උපාදානස්කන්ධයක්ම පරිහරණය කරමින් ඉඳලා පංච උපාදානස්කන්ධයකම මිය යන ලෝකයකට මේ පංච උපාදානස්කන්ධෙන් ඔබ්බේ වූ යථාර්ථයක් නිවනක් දකින්නවා කියන එක වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයට අපි තව පරියාය නමක් කිව්වෝ මේ ස්පර්ශ ආයතන හය ඇහත් රූපය දෙක ඇතුවමයි උපන්නේ. ඒ කියන්නේ ඇහැයි රූපයයි දෙකේ ඉපදීමමයි අපේ ඉපදීම. අපිට වෙන තැනක් පනවන්න නැහැ. ඇහැයි රූපය දෙකේ ඉපදුනා කියන්නේ කාගේ ඉපදීමද? අපේ ඉපදීම. ඇහැයි රූපය දෙකේ පැවැත්ම කියන්නේ අපේ පැවැත්ම. ඇහැයි රූපය දෙකේ නැතිවීම කියන්නේ අපේ මැරීම. කණයි ශබ්දය දෙක උපන්න කියන්නේ අපේ ඉපදීම. කණයි ශබ්දය දෙකේ පැවැත්ම කියන්නේ අපේ පැවැත්ම. ඒ දෙකේ නැති වෙනවා කියලා කියන්නේ අපි මැරෙන. මේ වගේ ස්පර්ශ ආයතන හයේ ඉපදීම කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයත් එක්ක උපදිනවා කියන කාරණාව යෙදෙන්නේ නැහැ. ස්පර්ශ ආයතන හයේ ඉපදීමයි අපේ ඉපදීම. ස්පර්ශ ආයතන හයේ පැවතීමයි අපේ පැවතීම. ස්පර්ශ ආයතන හයේ නැති බවයි අපේ මැරීම. මේ ස්පර්ශ ආයතන හය එක්ක ඉපදිලා ස්පර්ශ ආයතන හය ඇතුලේ ජීවත් වෙන අපිට ඔය ස්පර්ශ ආයතන හයේ අධ්‍යක්ීම හැර වෙන යමක් තියෙනවද? තිබුණොත් තමයි පුදුමේ නේද? තිබුණොත් තමයි පුදුමේ. ස්පර්ශ ආයතන හය විස්තර කරන්න ඕනේ නැහැ නේ මම නේද? ඒක තේරෙන හැමෝම නේද? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා යම්ම දැනුමක් අපිට තියෙනවා නම් මේ දැනුම අයිති කොහාටද? මේ ස්පර්ශ ආයතන හය ඇතුළට. අද අපි මෙන්න මේ ස්පර්ශ ආයතන හය ඇතුළේ ඉන්නේ. ඔක තමයි බුදුහාමුදුරු දේශනා කළ කෝසේ. අපි දන්නේ මේ ඒ කියන්නේ බිත්‍රයක තියෙන කෙනා බිත්‍රයක තියෙන කියලා දන්නේ නැහනේ. ස්පර්ශ ආයතන හය ඇතුලේ ඉන්න අපි මේන් ඔබක් දන්නේ නැතුවම මේ මෙච්චරයි අපි දන්නේ. දැන් අපි මේ ස්පර්ශ ආයතන හය ඇතුලේමයි සත්‍ය අවබෝධයක් කරන්න හදන්නේ. ස්පර්ශ ආයතන හය ඇතුලේ අපි අපේ දැනුමෙන් තමයි සත්‍ය අවබෝධ කරන්න හදන්නේ. මේ ස්පර්ශ ආයතන හය ඇතුලේ අපිට වෙනම බොරුවකුත් තියෙනවා. දැන් තියෙන මට ප්‍රශ්නයක් තියෙනවා. ස්පර්ශ ආයතන හයේම ඉපදිලා ස්පර්ශ ආයතන හයේම ජීවත් වෙලා ස්පර්ශ ආයතන හය තුලම මැරෙන අපිට කොහෙන්ද මේක බොරු හෝ ඇත්ත කියන්නේ බිම්මා? මට කියන්නේ. තේරෙනද මං අහන ප්‍රශ්නේ? බොහොම සියුම් ප්‍රශ්නයක් අහන්නේ. ස්පර්ශ ආයතන හයේම ඉපදිලා ස්පර්ශ ආයතන හයේම ජීවත් වෙලා ස්පර්ශ ආයතන හයේ අධ්‍යක්ීමෙන්ම මැරෙන අපිට මේක බොරු හෝ ඇත්ත හෝ කියන්න තියෙන සාක්ෂිය මොකද්ද? අපි කතා කළා යමක් වැරදි කියලා කියන්න නම් එක්ක නිවැරදි යමක් තව තියෙන්න ඕනේ. යමක් නිවැරදි කියලා කියන්න නම් වැරද්දක් තියෙන්නට ඕනේ. මේ ලෝකේ නැත්තම් අපිට හම් වෙන මේ ස්පර්ශ ආයතන තුල බොරුවක් හෝ හරියක් හෝ නැත්තම් මේ ටික වැරදි හෝ කියන්න නැත්තම් සත්‍ය අවබෝධයක් කරන්න හදන්නේ කියනවා නම් ඒ අපි අවබෝධ කරන්න හදන සත්‍ය මොකද්ද? එතකොට අපි වාසය කරන බොරුව මොකද්ද කියන එක අපි හඳුනගන්න ඕනේ. එහෙනම් මේ ස්පර්ශ ආයතන හය ඇසුරු කරන අපිට කොහෙන්ද ආවේ දැනුමක් මේක බොරු කියලා? නැත්තම් මේ අතර සත්‍යකුත් තියෙනවා බොරුකුත් තියෙනවා කියලා දැනුමක් ආවේ කොහොමද? එකම ජීවත් වෙන එක එක බොරු නම් බොරු, එක ඇත්ත නම් ඇත්ත. මේ අතර බොරුවයි ඇත්තයි කියලා දෙකකුත් තියෙනවා කියලා ආවේ කොහෙන්ද? හොඳයි ආව නම් මොකද්ද ඒකේ බොරුව, මොකද්ද ඇත්ත? හොඳයි මේ ස්පර්ශ ආයතන අපි ඉස්සෙල්ලා ඒක බෙදාගමු. ස්පර්ශ ආයතන හයේ බොරුව මොකද්ද ඇත්ත මොකද්ද? දැන් අපි දන්න විදිහට මම අහන්න. අපි සත්‍ය අවබෝධයක් නම් කරන්න හදන්නේ ස්පර්ශ ආයතන හයේ මෙන්න මේ ටිකයි අපි ඇත්ත කියලා හිතන්නේ මේකයි අපි අවබෝධ කරන්න ඕනේ. ඈ හරි. නিত্য බවට සාපේක්ෂව අනිත්‍ය බව තියෙන්නේ. අනිත්‍ය බවයි නিত্য බවයි කියන දෙකම අවිද්‍යාවෙන් හටගත් දෙයක් තුලනම් අපිට මින්ම තියෙන්නේ. ඒ කියන්නේ පංච අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන තැනකින් උපන්න දෙයක් නම් අපිට විඥානය කියන එක. අපිට නিত্য බව හා අනිත්‍ය බව කියන එක පේන්නේ එහෙම හටගත් දෙකක නක්. මේ තුල අපිට සත්‍ය කියන එක හම්බ වෙනවා. මම මෙහෙම කතා කරලා මම ඔයගලන්ට පේන මට්ටමට ගන්නම්. ඇයි මම මෙහෙම කියන්නේ කියන එක එච්චර ලොකු නෑ. මම මෙහෙම බොහොම සරල දැනකට එනවා. මේ ප්‍රතිපදාව පවා සරල දැනකට එනවා දක්ෂ කෙනාට. ඒක මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට වටින්නේ හරියටම. අපි වචන ටිකක් විතරයි අද කියන්නේ. මේ කෘත්‍ය ටික දැක්කොත් තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ තාමය පෙනෙන්නේ. තාම කිව්වේ මොකද්ද? බලය. සුකෝ බුද්ධානම් උප්පාදෝ කියන වචනේ සැබෑ අර්ථය අපිට තේරෙන ওই ටික තේරුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ලෝකයේම ඉපදිලා ලෝකයා සමගම ඉපදිලා ලෝකයේම හැදිලා වැඩිලා ලෝකයෙන් මිදිලා ලෝකය හා එකතු නැතුව ලෝකය හා නොගැටි වාසය කරනවා. පංච උපාදාන ස්කන්ධයකම ඉපදිලා පංච උපාදාන ස්කන්ධයකම හැදිලා පංච උපාදාන ස්කන්ධයෙන් මිදිලා පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය නොකර ගැටෙන්නේ නැතුව වාසය කරනවා. මං ඕකට තව පැත්තක් ගත්තොත් තව කාරණාවක් කිව්වොත් අපිට අපි කියලා පනව ගන්නවා නම් අපිට අපි කියලා දක්ව ගන්නවා නම් දක්ව ගන්න වෙන්නේ ඉරියව් හතරක්. එක්ක අපි ඉඳගෙන ඉඳී හිටගෙන ඉඳී ඇවිදී නිදාගන්න. ඒ කියන්නේ ලෝකෙන් හැදිලා වැඩිලා ලෝකෙට එකතු නැතු ඉන්නවා කියන්නේ ඉරියව් හතර එක්කම ඉපදිලා හතරක් ඇතුළේ ඉපදිලා ඉරියව් හතරක් පරිහරණය කරමින් ඉඳලා ඉරියව් හතරෙන් මිදිලා ඉරියව් හතර පරිහරණය කරන්නේ නැතුව වාසය කරනවා කියලා කියනවා. අර්ථය එහෙම නෙමෙයි දෙන්නේ. ලෝකයේ ඉපදිලා ලෝකයේ හැදිලා වැඩිලා ලෝකේ හා එකතු නැතුව ලෝකේ හා නොගැටි ලෝකෙන් වෙන්ව වාසය කරනවා. මේ ඉරියව් හතර ලෝකෙනේ. මේ ලෝකේ වෙගු වාසය කරනවා නම් මේ ඉරියව් හතරෙන් වෙගු වාසය කරන්න වෙනවා නේ. හිතන්න පුළුවන්ද අපිට? නෑ නේ. අපිට හිතන්න පුළුවන් වුණොත් අපි මාර්ගඵල ලබලා කියන එකයි කියන්නේ. ලෝකේ ඒක ස්පර්ශ ආයතන 6 ඇතුලේ ඉන්න කෙනෙකුට එයින් ඔබ යමක් හිතන්න පුළුවන් වුණොත් තමයි ප්‍රශ්නේ. අපිට හිතන්න බෑනේ නේද? ඒක තමයි හරි. හිතන්න පුළුවන් වුණොත් තමයි ප්‍රශ්නේ. ස්පර්ශ ආයතන 6 අත්දැකීමනේ අපිට තියෙන්නේ. මේ ස්පර්ශ ආයතන 6 කියන ලෝකේ කියලා. ලෝකයේ දෙයක් කෙනෙකුට ලෝකෙන් ඉතර යමක් හිතන්න පුළුවන් වුණොත් විතර ඇතුළේ ඉන්න කෙනෙකුට කටෙන් එහාපැත්තේ දෙයක් හිතන්න පුළුවන් වුණොත් තමයි පුදුමේ නේ. එහෙම නේද? එහෙනම් මේ ඉරියව් හතර කොහටද ඇයිති? මේ ආමුදුරු නොවන දෙයක් කියනවා කියලා හිතනත් දන්න. ඇත්ත. මේ ලෝකෙට නම් වෙන්නේ නැති දෙයක්මයි මේ කියන්නේ. මේ ඉරියව් හතර ඇයිති? ලෝකෙට යමෙක් ලෝකෙන් වෙන් වෙනවා නම් එයා කොහෙන්ද වෙන් වුනේ? මේ ඉරියව් හතරෙන් වෙන් වෙච්ච කෙනෙක් විදුණු කෙනෙක්. මේ ස්පර්ශ ආයතන හය කොහටද ඇවිත්? ලෝකෙට. ලෝකේ හැදිලා ලෝකේ වැඩිලා ස්පර්ශ ආයතන හය ඇතුළේ ඉපදිලා ස්පර්ශ ආයතන හය තුල හැදිලා වැඩිලා ස්පර්ශ ආයතන හය ඇසුරු නොකර ස්පර්ශ ආයතන හයෙන් මිදිලා ස්පර්ශ ආයතන හයෙන් නොගැටි වාසය කරනවා කියන තැනකට යන. හිතන්න පුළුවන්ද? නොවන තැනක් පනවනවානේ. නෑසුවක් ඇසින් නෑසියුත්තක් ඇසුනා කියලා වගේ හිතනවා. එතකොට ඇත්තනේ අපි දන්නේ ඇහත් රූපියක් ඇතුව උපන්නා ඇහත් රූපියක් දෙක එකයි හැදෙන්නේ වැඩෙන්නේ. අපිට මින්ම අපේ දැක්ම තියෙන ඇහත් රූපියක් දෙක අතර විතරයි. එයින් ඔබක් නෑ. එයින් ඔබේ දැනුමක් යම් වෙලාවක ආවොත් ඒක ඒ දැනුම මේ ඇහැට රූපිට අයිති නැහැ. ඒ කියන්නේ ලෝකෙට අයිති නැහැ. මෙන්න මේ ඉරියව් හතර පරිහරණය කරන ආයතන හය පරිහරණය කරන පංච උපාදානස්කන්ධය පරිහරණය කරන ලෝකෙක මේ ලෝකයට කවදාවත් හම්බ වෙන්නේ නැති ඒ ලෝකයේදී උබ්බක් යථාර්ථයක් දැක්කා බුදුරජාණන් වහන්සේ. ඒක ලෝකෙ කෙනෙකුට කවදාවත්ම වෙන්නේ නැහැ. හිතන්නවත් බැ. අද කිව්වටවත් ඕගලන්ට හිතාගන්න බෑනේ. හිතාගන්නත් බෑම. ඒක ඇත්තම. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රේෂ්ඨ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකෙට. කිව්වහම පේනවා. මම එක් කාරණාවක් පෙන්වන්නම්. ස්පර්ශ ආයතන හයෙන් මිදෙන්න මේ සතර ඉරියව්වෙන් මිදෙන්න පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පින්නන අවබෝධ විය යුතු එක දහම් පරයයක් තියෙනවා. ඔන්න ওই ටික අපි තේරුම් අහාමයි අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් නේද කියන එක තේරෙන්නේ. ඒක යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මය දැක්කොත් එදාටයි බුදුහාමුදුරු දකින්න කිව්ව. අද අපි තාම මේ සාමාන්‍ය ලෝකය දකින්න හැකින් දැකලා එක්තරා පුද්ගලයෙක්ගේ රූපයක් මවාගෙන මේ බුදුහාමුදුරු කියන තැනකින් අපි අද ජීවත් වෙන්නේ. ඒ අපිට බුදුහාමුදුරුවන්ගේ ධම්මකාය පේන්නේ නැහැ. නේද? මම ඕකට ගොඩාක් මිම්මක් කරගන්නවා අර්ථයක් කරගන්නවා. මම ගිය පොය දවසේ කළා තියෙන දේශනාවක් හම්බෙන්නේ නැති ඒකෙම තියෙන කොටස මම ගන්නම්. ඒ තුලින් පැහැදිලි කරනවා මේ සුසීම කියන සූත්‍රයේ බොහොම වටිනා කොටසක් පෙන්වනවා. අජානීයාසිකෝ අජානීයාසිතෝං සුසීම නොවත්වං අජානීයාසි අතකෝ ධම්මට්ඨි ඥානං පුබ්බේ පච්චා නිබ්බානේ ඥාන. සුසීම කියන භික්ෂුවට කියන බුදුරජාණන් වහන්සේ මුලින්ම ධම්මට්ඨි ඥානය ඇති වෙනවා පස්සේ නිර්වාණ ඥානය ඇති වෙනවා කියලා. මෙන්න මේ ටික තේරුනොත් තමයි ධම්මට්ඨි ඥානය තේරුනොත් තමයි පස්සේ නිර්වාණ ඥානය ඇති වෙන්නේ. නිර්වාණ ඥානය තේරුනොත් තමයි ධම්මට්ඨි ඥානය ඇති වෙන්නේ. මෙන්න මේ ටික අපි පොඩ්ඩක් තේරුම් කරගමු. මම ඕක විස්තර කරන්න ගියොත් පැටලෙයිද? මම පොඩ්ඩක් ඉතින් කියන්නම්. මම මේ කියන දේ ඕගොල්ලෝ කවුරුවත් බරක් වශයෙන් ගන්න එපා. මම දැන් මේ විස්තර කරන ටික නිකන් අහගෙන ඉන්න. නිකන් අහගෙන ඉන්න. මම මේ විස්තර කරන දේ ඕගොල්ලෝ බැලිය යුතුයි කියලා කියනවා නෙමෙයි. ඕගොල්ලෝ මේක දැක්ක යුතුයි, මේක දකින්න ප්‍රතිපදාවක් හැසිරිය යුතුයි කියලා කියනවා නෙමෙයි මේ ටික. ඒ හින්දා මේ ගැඹුරු මම මේ කියන ටික ඒ ගැන හැබැයි දැනුම ඕනේ. මොකද ජීවිතයේ ඉබේම දකින්න තැනටපත් වෙන්නට ඕනේ. මේ කියන ටිකෙන් වෙන නුවණකුයි අපිට එන්න ඕනේ. ඒ නිසා මම එහෙම කියන්නේ. ධම්මට්ඨි ඥානය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් ලෝකයේ පවතින ඇත්තක් තියෙනවා. සත්‍යතාවයක් තියෙනවා. ලෝකෙ නෙමේ සංකත ධාතුයේ ඇත්තක් තියෙනවා. තථාගතයන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් පහළ වුණත් නැතත් සංකත ධාතුයේ නැත්තම් අපිට ලෝකයේ හම්බ වෙන තැන ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒ ඇත්ත තමයි මේ සංකත ධාතුව තුල පවතින්නේ නාම රූප කියලා ධර්මතා දෙකක්. තවක සියුම් කළොත් චිත්ත චෛතසික රූප කියලා ධර්මතා තුනක් විතරයි සංකත ධාතුව තුල පවතින්නේ. හරිද? ඒ චිත්ත චෛතසික රූප කියන ධර්මයන් ගෙත් පහළ වෙන පවතින හටගන්න ක්‍රමයක් තියෙනවා. ඒක මට ඕන විදිහට බලන්න පුළුවන් කමක්වත් බැලුවා කියලා වෙනස් වෙන්නේවත් නැති. මේ පේන්නේ රූපේ, මේ පේන්නේ නාමයේ කියලා මම දැනගත්තත් නොදැනගත්තත් මෙතන පවතින වෙන යමක් වෙනවා කියලා ඇත්තක් තියෙනවා. ධම්මට්ඨිත ඥානය කියන්නේ ඒවන් ධම්මතා ධම්ම නියාමතා ධම්මට්ඨිතා මෙසේ වූ ධර්මතාවයක් මෙසේ වූ ධර්ම නියාමයක් මෙසේ වූ දහම් පැවැත්මක් කියලා ඇත්තක් කියනවා. දැන් මේ ඔයගලන්ට මේක කරන්න එකක් පනවන්න මේ කියනක කොහොම හරි සිවුම් අල්ලගන්න ඕනේ කියන තැනකින් වෙහෙසෙන්න එපා. මේ කරන්න මුකුත් කියනවා නෙමෙයි. මම මේ දැන් කියන්නේ ආයතන 6 පරිහරණය කරන අපි ඒ ආයතන 6 අධ්‍යක්ීමට හම්බ වෙලා නැති නමුත් පවතින ඇත්තක් තියෙනවා මේකේ. ඒ ඇත්ත තමයි අපිට මෙහෙම රූප පෙවුනට යම්ම රූපයක් තියෙනවා නම් සතර මහා ධාතු වලින් හැදුණ. දැන් මේ කෙනා කෙනා ඉන්න මට මේ රූප සිහි කරගන්නත් එපා, ඒවට ඇඳගන්නත් එපා. මෙහෙම මුකුත්ම කරන්න එපා. හොඳට විවෘත නිදහස් මනසකින් කියන දේ විතරක් අහන්න. අපි අමාරුවෙන් මේක අල්ලගන්න හදන්නේ අපි දන්න දෙයට ඈඳ ඈඳ ඒක වඩා ගන්න ඊට පස්සේ දැනුමක් ගන්නනේ. දැන් මේකෙන් මම ඕගලන්ට මේ කතාවක් කියන්නේ දැනගන්න විතරයි. කතාවක් කියන එකෙන් කිව්වේ මේ කරන්න එකක් නෙමෙයි කියන එකයි ඈ. ඒ හින්දා නිදහස් වහන්න තේරෙනවා මේ කියන එක. මේකෙන් චුට්ටක බරක් ගන්නවා. මම නැවත නැවත කියන්නේ නැත්නම් අපි හුරු වෙලා තියෙන්නේ අපි හින්දා දැන් මේකේ රූපේ මෙහෙම නේද බලන්න ඕනේ. වේදනාව මෙහෙම නේද බලන්න ඕනේ කියලා අපි ඊට පස්සේ හදන්නේ. මම මේ දැන් ඕගලන්ට රූපය ගැන බලන්න එකක්වත් වේදනාව ගැන බලන්න එකක්වත් මං කියන විදිහ ආපහු බලන්න කියලා පනවනවවත් නෙමෙයි. පනවන්නේවත් නැහැ මම. මේ ටික දැනගන්න. හරිද? අද අපිට මෙහෙම පෙවුනට සංකත ධාතුවේ ඔකට කියනවා තව පැත්තකින් යථා භූත ස්වභාවය කියලා. යථා භූත කියලා කියන්නේ යථා කියලා කියන්නේ යම්සේ. භූත කියන්නේ ඌ. යම්සේ ඌද අපි භූත කියලා කියන්නේ ඌ. අභූත කියන්නේ අභූතෙන් චෝදනා කරනවා කියන්නේ නොවු දෙයකින් බයින නොවු දෙයක් කියනවා කියලා. ඒ භූත කියන වචනෙන් කියන්නේ ඌ. අභූත කියන්නේ නොවු. යථා භූත කියන්නේ යම්සේ ඌද යම්සේ වෙයිද යම්සේ පවතීද කියන ධර්මතාවයක් තියෙනවා. අපි දැනගත්තේ වේවා නොදැනගත්තේ වේවා මේ හැම රූපයකම යථාභූත ස්වභාවය තමයි. රූප කලාප 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 තමයි තියෙන්නේ. අපිට මෙහෙම හම්බ වෙන තැන්වල තියෙන රූපයක් කියලා යමක් තියෙනවා නම් රූප කලාප කලාප තියෙනවා. මම උපමාවක් කිව්වොත් ඔය ගොයන් කපන අපේ ගොයි මහත්තුරු දන්නවනේ. දැන් ගොයන් කපල වීටික අරගෙන බැත ටෑන් කරනවා කියලා කරන්නේ නේද? දැන් බලන්නකෝ මේ බැත ගොඩට බැත කියලා කියනකොට දැන් බැත ගොඩක් කියලා අපි පනව ගන්නවා. බලන්න ඔන්න දැන් අර ෆෑන් එකෙන් V ඇට 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 ටිකක් නේ වැටෙන්නේ. දැන් උතන තියෙන්නේ V ඇට ටිකක් නේ. හොඳට හිත තබන්නේ V ඇට ටික තියෙන තැන. යථාභූත ස්වභාවය තමයි V ඇට විදිහටයි තියෙන්නේ. මේ වී ඇටේ දන්නේ අනිත් වී ඇටි අනිත් වී ඇටේ දන්නේ මේ වී ඇටේ මේ විදිහටයි තියෙන්නේ. තේරුණා නේද? උන ඔය වගේ පෙන පින්දුපමන් රූපන් රූපේ කියන්නේ පෙන පිටක් වගේ. ඒ කියන්නේ රූප කලාප කලාප මේ හැම එකකින්ම හැදිලා තියෙන්නේ. මේ වෙහෙසෙන්න එපා. මම මේ නිකන් කියනවා විතරයි ඈ. එබඳු රූපයක් නිසා එහෙම රූප කලාප වලින් හැදුණු ධර්මතාවයක්ව පවතින රූපයක හිතටයි අපිට එක එක හැඩතල පේන්නේ. අර වී ඇට ඇට වෙනම වෙනම තියෙන තැනක අපිට කන්දක් පේනවා. වී ගොඩක් පේනවා. මෙහෙම පෙන්වන සිද්ධිය වී ඇටයකටයි තියෙද? දෙකකටයි තියෙද? එහෙනම් ඔය වී ඇට ටික ඔක්කොටමයි තියෙද මේ පේන සිද්ධිය? ඒත් නැහැ. අපි ওই පේන එක අල්ලන්න කියලා ගියෝ. අපිට වී ඇට දෙක තුනක් හම්බෙන්නේ මිසක මේ කන්ද අහු වෙනවද? අපි එනකොට ලෝක පඤ්ඤාත්යෙන්නේ හරි මම වී ගොඩ අල්ලගෙන ඉන්නේ කියලා. නමුත් යථාර්ථයේ වියට ටිකක් අල්ලගෙන මේ ඉන්නේ නේ. යථාභූත ස්වභාවය කියන්නේ ඒක. ලෝකයක් හන්දක් අහු වෙන කෙනෙක් වී ඇට ටිකක් අල්ලගෙන ඉන්නේ කියන තැනක තියෙන. එතකොට ඒකෙන් හොඳට පේනවා, පේන්නේ වී ඇට ටිකක් තියෙන තැන කන්දක් පේනවා වගේ. මෙහෙම හැඩතල පෙනෙන හැම තැනකම පවතින රූපය රූපය රූප කලාපයි තියෙන්නේ. රූප කලාප තියෙන තැනක හිතටයි මෙහෙම හැඩතල අපිට පෙනෙන්නේ. සංකත ධාතුවේ ඇත්ත තමයි නාම රූප දෙකක් තියෙන්නේ. ඒ නාම රූප දෙකේදී රූපේ පවතින්නේ මේ රූප කලාප කලාප විදිහටයි. පේන පින්දු උපමන් රූපං වේදනා බුබුලු උපමා. එබඳු රූපයක් නිසා හිතට විඳීම් ස්වභාවයක් ඇති වෙනවා නම් ඒක එවෙලම හටගන්න නැති වෙනවා. මරිචික උපමා සංඥා, සංඥාව කියන්නේ මිරිඟුවක් නැති දෙයක් ඇති හැටියට පෙන්වනවා. වී ඇට තියෙන තැනක දැන් කන්දක් පෙන්වනවා. අපිට පේන දේ තියෙන දෙයක්ද දැන්? නැති දෙයක්. ඒවා මේ හැම එකකම වෙලා තියෙන සිද්ධිය. සංඛාර කදළු උපම දැන් අපි වී ගොඩක් කියනවා. මිනිස්සුයෝ ගෙවල් කියලා මේ කියනවා. මාය උපමන්ත විඥාන, විඥානේ මායාවක් වගේ. ඔන්න සංකත ධාතුවේ නාම රූප දෙකක් තියෙන්නේ කියන නුවණින් හම්බ වුණා. ඒ රූපය මෙහෙමයි, වේදනාව මෙහෙමයි, සංඥාව මෙහෙමයි, සංකාරය මෙහෙමයි කියන ධර්මතාවයක් පෙන්නනවා. දැන් මේකක්වත් කරන්න කියනවා නෙමෙයි මම, මේ නැවත නැවත කියන්නේ. ඔන්න ඔය නාම රූප දෙකක් රූපය නිසා නාම ධර්ම පහළ වෙනවා කියන මේ සිද්ධියෙන් අපි දැනගත්තත් නොදැනගත්තත් කොහොම සිද්ධියක් වෙන්නේ? මේ සිද්ධියෙන් උනේ මොකද්ද? පෙනෙන දේ පෙනීමෙන් පස්සේ නැති වෙනවා කියන නුවණ උපදිනවා. නුවණ ගන්නයි. මිරිඟුව දිහා බලනකොට සියුම් රූප කලාප තියෙන නලියන ස්වභාවය නිසා ජලය වගේ අපිටනේ පේන්නේ. එහෙනම් අපි දන්නවා අහකට යනකොටම පේන දේ නැති වෙනවනේ. ඒ වගේ මේ අපි දැනගත්ත නොදැනගත්ත සත්‍ය වශයෙන්ම වෙලා වෙන සිද්ධි ටිකක් මේ කියන්නේ. අපි මේ රූපයයි තියෙන්නේ, දැකපු දේවල් තියෙනවා, ඉන්නවා කියන මට්ටම අපිට තිබුණට, අපි එහෙම හැසිරුණාට අපිට හම්බ නොවි අපි නොදැන තියෙන දෙයක් පවතින යථාර්ථයක් ගැනයි මේ කියන්නේ. රූපය නිසා හිතටයි පේන්නේ. හරිද? හිතටයි පේන්නේ. ඒ මේ රූපය නිසා නාම ධර්ම පහළ වෙනවා කියන දැනුම මොකටද අපිට? ඇයි ඒකෙන්? ඒ ටිකෙන් තමයි ආවේ. එහෙනම් රූපය නිසා පේන්නේ හිතට නම් පැත්තකට යනකොට පේන දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක. දිත්තේ දිත්ත මතන්, සුතේ සුත මතන්, මුතේ මුත මතන්, විඤ්ඤාතේ විඤ්ඤාත මතන් කියන එක කියන්න බලයක් තියෙන ඔය නිසායි. දකින දේ දැකීම පස්සේ ඉවරයි, අහන දේ ඇහිමෙන් පස්සේ ඉවරයි, දැනෙන දේ දැනීමෙන් පස්සේ ඉවරයි කියන එක කියන්න බලයක් තියෙන්නේ මේ නාම රූප දෙක දැනගත්ත කෙනාටයි. ඕගොල්ලන්ට එහෙම කියන නෙවෙයි මම, මේ වෙන තැනකට එනවා. මම මේ කියන්නේ එක එක ධර්මයන්ගෙන් ධර්මය පිරෙන හැටි. ඊට පස්සේ දකින දේ දැකීමෙන් පස්සේ ඉවරයි, අහන දේ ඇහිමෙන් පස්සේ ඉවරයි, ගඳ සුවඳ දැනෙන දේ දැනීමෙන් පස්සේ ඉවරයි කියන නුවණ මොකටද? ඕකෙන් මොකද්ද පිරෙන්නේ? ඒකෙන් පිරවෙනවා එක දෙයක්. එහෙනම් දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ නම් අපි මෙච්චර කාලයක් දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා නෙමෙයි දැන් නිරුද්ධයි කියන එකක් කියන්නේ. දැකලා නැති දේවල් ඉපදිලා නැහැ කියන එකක් කියනවා. දකින්න දෙයක් තියෙනවා නම් හටගෙන නැති වෙනවා කියනවා. කෙටියෙන් කතාම ධම්මට්ඨිති ඥානේ නාම රූප දෙකේ ඉඳලා රූපයේ තියෙන ස්වභාවයත් නාම ධර්මයන්ගේ පහළ වෙන ස්වභාවයත් බැලුවා නම්, නාම රූප දෙකක් තියෙන්නේ කියලා බැලුවා නම්, නාම රූප දෙක පවතින්නේ මෙහෙමයි කියලා බැලුවා නම්, ඒ ධර්මය හටගෙන නැති වෙනවා. නැත්නම් හේතු ප්‍රත්‍යයයි, හේතු නිසා හටගෙන හේතු නැතුව නැති වෙනවා කියලා මේ බලපු ටිකකින් ආපු උත්තරේ තමයි. මේ ටික ඔක්කොම බැලුවනම් බැලුවේ අතීතේ නිරුද්ධ වෙලා, එහෙනම් අනාගතයේ ඉපදෙල නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන උත්තරේ ගන්න මිසක වෙන නිවන් දකින්න කියලා කෙරවලකට යන්න නෙමෙයි. යන්න බෑ. කෙනෙකුට ඕගොල්ලෝ කාට හරි අතීතේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා, මෙන්න මේකයි ඇත්ත කියන තැනකට අපි කියමු. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි අතීතේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. කවුරු හරි වුත් ඔබ වහන්සේ ඔහොම කියන්නේ ඇයි? මොකද ඔබ වහන්සේට ඔහොම කියන්න තියෙන්නේ අයිති? අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා. කොහොමද ඔහොම කියන්නේ කියලා ඇහුවොත් ඒ ටික කියන්න තියෙන හයිය තමයි අර මං කිව්වේ. මෙන්න මෙහෙම සිද්ධියක් දැක්ක හිඳයි මේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඔන්න ওই ටිකට එනකම්ම අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන ටික තමයි ටිකට එනකම්මයි ධම්මටි ඥානෙට. ගහම් පැවැත්ම ලෝකයේ ඇත්ත. තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකයේ ඇත්ත තමයි අතීත ධර්මය නිරුද්ධ වෙලාම. අනාගතේ ඉපදෙලා නැහැම වර්තමානයක් තියෙනවා නම් හටගෙන නැති වෙනවා. ඔන්න ඔය නුවණ තමයි ඔය බලපු ඒවෙන් එන්නේ. ඕගොල්ලෝ ඒව එකින් එක බැලුවේ නැතුවට කමක් නැහැ. ඕගොල්ලෝ අතීතේ නිරුද්ධ වෙච්ච බව, අනාගතේ ඉපදෙලා නැති බව, වර්තමානය කියන්නේ හටගෙන නැති වෙනවා කියන මේ ධර්මතාවය ඇත්තයි කියලා තේරෙනවා නම් මේක ඇත්තයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි අතීත ධර්මිය නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. අර විස්තර ටික ඕනේ. ඇයි එහෙම කියන්නේ කියලා ගෞරවයෙන් ප්‍රශ්න කෙරුවොත් තමයි ඕනේ. අපිට ඒක ගැන සැකයක් නැත්තම් නාම රූප දෙකක් තියෙන්නේ, ඒ රූපය මෙහෙමයි, ඒ නිසා නාම ධර්ම පහළ වෙන්නේ මෙහෙමයි, ඒ ධර්මයන් මෙහෙම ප්‍රත්‍යයෙන් හටගන්නේ, ඒ හටගත්ත දේ නැති වෙනවා, ඔන්න ඔයා නිසායි මම මේක කියන්නේ කියන උත්තරේ තේරෙනවද මේ කියන එක? මේ නාම රූප ධර්මතාවයක් තියෙන්නේ, ඒ නාම රූප ධර්මයන් පිරිසිඳ දකින්න ඕනේ, ඒකේ හේතුඵල ධර්ම බලන්න ඕනේ කියන කාරණාව ලැබෙන්නේ කොතෙන්ද? මොකටද? අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා කියන්නේ ඇයි? කොහොමද? මොනලයක් නිසාද කියලා කවුරු හරි අහුවොත් උනේ ඕකට උත්තර ටිකයි තියෙන්නේ. මෙන්න මෙහෙම සිද්ධියක් ඉඳන් ඕක කියන්නේ. නිවන් දකින්නවා කියලා එකකට වෙන සිද්ධියකට නෙමෙයි මේ ටික බැලුවේ. මේ නාම රූප දෙකක් තියෙන්නේ, ඒක ප්‍රත්‍යයෙන් හටගත්තේ, ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියන ටිකක් තිබුණා නම් ඔය ටික තමයි තියෙන්නේ හයිය අතීතේ නිරුද්ධ වෙලා කියන්නේ. ඇයි මේ ප්‍රත්‍යයෙන් නම් හටගන්නේ? ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා නะ. එහෙනම් දැන් තියෙන හේතු ටිකට තියෙන දැන් හටගත් එක. අතීත හේතු ටිකට දැන් ඵලයක් තියෙන්න බෑ කියන කාරණා වෙනවා නේද? ඔන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ මෙන්න මේ ටික දකින්නමයි. මේ ටික පැහැදිලි කරන්නමයි. බුදුරජාණන් වහන්සේ නමකගේ විශේෂත්වය ඔය ටිකමයි. මම ඔක පැහැදිලි කරන්නම් තව. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා දෙන්නවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේක තමයි මේ සංකත ධාතුවේ ඇත්ත. ධාතුවේ ඇත්ත. දැන් බලන්න අපි දිහා. බුදුහාමුදුරුව අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා, මේකයි ඇත්ත කියලා පෙන්වුවා නම් බුදුහාමුදුරු දේශනා කරපු ඇත්ත අද අපිට බොරු නෙමෙයිද? බලන්න ඇත්ත බොරු නෙමෙයිද කියලා අපිට? අපිට ඒක ඇත්තද? ඔයගොල්ලෝ දැකපු අහපු දේවල් නිරුද්ධ බව ඔයගලන්ට එළඹ සිටිනවද? ඒ කියන්නේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් තියනවද නැද්ද ඔයගලන්ට? තියෙනවා. එහෙනම් අතීතේ නිරුද්ධ වෙලාද? නැහැ. ආපහු තව ටිකකින් ගිහිල්ලා කියන්න කරන්න දේවල් නැද්ද ලෝකේ? තියෙනවා. එහෙනම් අනාගතේ තියනවද නැද්ද? තියෙනවා. වර්තමානයේ ඉන්නවා තියනවා කියන තැනක මනස තියනවද නැද්ද? තියෙනවා. හොඳට බලන්න. දැන් බුදුහාමුදුරුව යමක් සත්‍යයි කියලා දේශනා කළා නම් ඒක අපිට ඇත්තද? දැන් හොඳට පේනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ ලෝකය කියලා කිව්වේ ඉපදුනේ අපි අතීතයේ ඇති බවට, අනාගතයේ ඇති බවට, වර්තමානයේ ඇති බවටයි උපන්නේ අපි. තුන් කාලයේම ඇති බවටයි උපන්නේ. තුන් කාලයේ ඇති බවටමයි හැදුනේ වැඩුනේ. තුන් කාලයේ ඇති බවටමයි මැරෙන්නේ. ඕක තමයි ලෝකෙ කිව්වේ. ඔහොම ඉපදුණු තැනක ඉඳගෙන බුදුහාමුදුරු හොයාගත්ත තනියම නෑ, අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නෑ. දැන් මේක මේ තුන් කාලෙට අයිති සිද්ධියක් නෙමෙයි. ඒ ලෝකෙට සාධාරණ එකක් නෙමෙයි. තේරුණා නේද? අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නෑ, වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා. ওই උත්තරේ ගත්තේ මේ සිද්ධි ටික ගවේෂණය කරලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට තේරෙනවා මේක නම් ඇත්ත. මෙච්චර කල් මේ පරිහරණය කරපු මානසික මට්ටම වැරදි නේද? ඔන්න දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ අපි ඉපන් එක වැරදි කියන්නේ දැන් මින්මක් ආවා අපිට. තේරෙනවද මේ කියන්නේ? අතීතයේ ඇති බවට, අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට හම්බ වෙන අපේ මනසට වැරදි කියලා කියන්න නම් නිවැරදි එකක් දැකලා තියෙන්න ඕනේ. ඔය ස්පර්ශ ආයතන 6 ඇතුළෙම ඉඳගෙන එකට වැරදි කියන අයිතියක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඇත්තක් දැක්කා අතීතේ නිරුද්ධ වෙලා. ස්පර්ශ ආයතන 6ට අයිති සිද්ධියක්ද? ස්පර්ශ ආයතන 6 නිරෝධී ස්පර්ශ ආයතන 6ට අයිතිද? ස්පර්ශ ආයතන 6 නූපදීන බව ස්පර්ශ ආයතන 6ට අයිතිද? ස්පර්ශ ආයතන 6 අනිත්‍ය බව ස්පර්ශ ආයතන 6ට අයිතිද? නැහැ. අනිත්‍යයි කියන සිද්ධියේ ආයතනය නෙමෙයි. ඒ ආයතනයයි අනිත්‍ය කියන සිද්ධියක් තියෙනවා. තේරුම් මම මේ කියනවා බොහොම සියුම් සිද්ධියක් කියන්නේ. අපි කෙටියෙන් ගත්තොත් තථාගතයන් වහන්සේ යමක් සත්‍යයි කියලා වදාලා නම් සත්‍යයි කියලා වදාලා නම් ලෝකෙට ඒක බොරු. අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මේ සිද්ධිය ලෝකෙට බොරු නෙමෙයිද? බොරු. ලෝකයලම් යමක් ඇත්තයි කියයි නම් ලෝකෙට යමක් ඇත්තයි කියයි නම් තථාගතයන් වහන්සේට තථාගතයන් වහන්සේගේ දහම ඊට බොරු. තුන් අතීතයේ දැකපු දේවලුත් තියෙනවා අනාගතයේ කරන්න පුළුවන් දේවලුත් තියෙනවා වර්තමානයේක හටගෙන නැති වෙනෝ නෙමෙයි මේ දකින ඉන්න කෙනෙක්මයි හම්බ වෙන්නේ කියන අපේ මනසක් තියෙනවනේ. ඕක ඇත්තනම් අර දේශනාව බොරු වෙන්නේ නැද්ද? බොරු වෙනවා. ඒ දේශනාව ඇත්තනම් අපි ඉන්නක බොරු වෙන්නේ නැද්ද? බොරු වෙනවා. දැන් ඔන්න අපිට මිම්මක් තියෙනවා. දැන් කැමතිනම් ඕගොල්ලන්ට ගත්ත හැකි මේ දෙකෙන් කෝකද හරි කෝකද බොරු කියලා. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක ඇත්තනම් තීරණය ගත්ත හැකි. කෙලින්ම අවිද්‍යාව මෝඩකම බොරු හැටියට හම්බ වෙන්නේ අපි ජීවත් වෙන අපිට හම්බ වෙන මේ තුන් කාලෙ. ආයේ ඕක ඇතුලේ හොඳ නරකක් බලනවා නෙමෙයි, ඔය සිද්ධියම බොරුනේ. අතීතේ නිරුද්ධ වෙලා නම් අතීතේ යම්ම දැනුමක් ඇති බවට හම්බ වෙනවනම් ඔක්කොම මෝඩකම තුල නෙමෙයිද? අතීතේ නিত্য බවට හම්බ වෙන, තියෙන බවට හම්බ වෙන හොඳ නරක තියෙන්න පුළුවන්. නමුත් දෙකම මෝඩකමේ නෙමෙයිද? මෝඩකම. අනාගතයේ කියලා එකක් අද අපිට තියෙනවනේ. ඒක හොඳ නරක තියෙන්න පුළුවන්. නමුත් දෙකම නූපන්න දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනාගතය ඉපදෙන්නේ නැහැ කියලා. අපිට අනාගතය කියලා එකක් තියෙනවා කියලා ඇති බවකින් හම්බ වෙනවා නම් හොඳ වේව නරක වේව දෙකම බොරු ඇතුළේනේ. තේරෙන නේද? එතකොට දැන් අපිට තීරණයක් ගන්න පුළුවන්. ඔගොල්ලෝ තීරණයක් ගන්න පුංචි කාලේ ඉඳන් හැදුණු වැඩුණු මේ ලෝකයේ තමයි තුන් කාලේ කියන්නේ. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක් නැත්තම් ලෝකයක් පණවන්න පුළුවන්ද? ලෝකයක් පෙනෙනවද? ඔයගලන්ට මෙතෙන්ට එනකොට දැකපු දේවල් නිරුද්ධයි කියලා ඔය හොයාගෙන යන්න නැති වුණොත් මේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් කියලා යන්න යමක් ඔහි තියෙනවද? නෑ. එහෙම වුණොත් පුළුවන්ද කාම භූමියක් හෝ රූප භූමියක් හෝ අරූප භූමියක් පණවන්න පුළුවන්ද? බෑ. ඔයගලන්ට එහෙම තියෙනවා නම් නිරෝධය පණවන්න බෑ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා අතීතේ නිරුද්ධ වෙලා කියලා. ඒ කියන්නේ දැන් බුදුහාමුදුර දේශනා කරනවා ගෙවල් දුරවල් යාන වාහන කියලා එහෙම දෙයක් දැන් මේ හිතන දෙයක් නැහැ කියලා. ඕක ඇත්තයි කියලා අපි පිළිගන්නවද? දැන් සිහි කෙරුවොත් ඕගලන්ට ගෙදර සිහි කරන්න පුළුවන්, ගියොත් යන්නත් පුළුවන්, ඇල්ලුවොත් අල්ලන්නත් පුළුවන් තරකින් ගේ හම්බ වෙනවා. හරිද? අතීතේ හම්බ වෙනවා ඇති බවට. ඒ හම්බ වෙන එක ඇත්තද? එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ කියන එක ඇත්තද? මේක අපි දතියේ කාම ලෝකේ අපිට ඇත්ත. ශ්‍රද්ධාව කියන එක අවශ්‍ය වෙන්නේ උතෙන්ටයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ, බුදුහාමුදුරුවෝ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නවත් බොරු කියන්නේ. බුදුහාමුදුරන්ගේ වචනේ අනිත්‍යතාවයක් වෙන්න බෑ. මෙහෙම මෙච්චර ඇති බවට පෙවුණත් එයා අදහනවා බුදුහාමුදුරන්ගේ වචනේ මට මෙච්චර ගයක් තියෙනවා, ඉන්නවා, දරුවා සිහි කරන්න පුළුවන්, ගියොත් අල්ලන්නත් පුළුවන් තැනකින් මට මනස හම්බ වුණා. යථාර්ථය නම් මේ ඇත්ත අතීතේ නිරුද්ධ වෙච්ච බව කියන වචනේ කොතනකින් හරි ඇත්ත වෙලා තියෙන්න ඕනේ. මේ ඉන්න සිද්ධියේ තමයි දෝෂය ඇත්තේ කියන එක ගැන මිම්මක් කියනවා යා. තේරෙන නේද? ඔන්න ඇත්ත බුදුහාමුදුරුව හොයාගත්ත දැන් අර පටිච්ච සම් ඒ කියන්නේ නාම රූප දෙක හරහා හේතුඵල දහම හරහා හොයාගත්ත නුවණ තම ওই ටික ගවේෂණය කළේ මොකටද? ඒ ටිකෙන් ඇති ඒ ටික නිවන් දකින්නවා කියලා කළේ ඔය ටිකෙන් කළේ වෙන මුකුත්ම නෙමෙයි. ඒ ටිකෙන් ආපු නුවණ තමයි අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්නේ නැහැ වර්තමානයේ හටගෙන නැතිර. ඔන්න ඇත්ත දැක්කා. ඇත්ත මේ සංකත ධාතු ඇත්ත ඇති හැටි මේ. දැක්කට පස්සේ අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ නිත්‍ය බවට හම්බ වෙන මනසට කිව්වා සත්‍ය අවබෝධ කරගන්න. කාටද කිව්වේ මේ? සත්‍ය අවබෝධ කරගන්න කිව්වා. මොකද්ද සත්‍ය? ඈ? අයියෙන් කියන්න බෑ. ඈ? ඇහෙන්නේ නැහැ. අතීතයේ නිරුද්ධ වෙච්ච බව, අනාගතයේ ඉපදුනේ නැති බව, වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන බව තමයි ඇත්ත. අපි දැනගත්තත් නොදැනගත්තත් ඇත්ත ඕක. සත්‍ය ඕක. මේක සත්‍ය කියලා තේරුනහමයි අපිට තේරුනේ තුන් කාලේ ඇති බවට හම්බෙන මේ ටිකටයි මිත්‍යාදිට්ඨිය කියන්නේ. මෙන්න අවිද්‍යාවේ කෘත්‍ය ටික. දැන් හම්බ වෙනවා geddi පිටින්ම මුළු ලෝකෙම අපිට. ආයි මේක ඇතුලේ හොඳ නරක දෙකක් නැහැ. මෙච්චර කල් අපි හිතාගෙන හිටියේ ඕක ඇතුලේ තුල සත්‍යයක් නේ අවබෝධ කරන්න හැදුවේ. තේරුණාද? මේ තුන් කාලයට හම්බ වෙන ලෝකය තුල නේද? ඒ කියන්නේ අපි මේ තුන් කාලෙන් ඔබ යථාර්ථයකට ගියේ නැහැ සත්‍ය කියලා දැක්කේ නැහැ. අපි මේ අතීත අනාගත වර්තමාන කියලා හම්බෙන මේ මානසික මට්ටම තුලම සත්‍ය අවබෝධ කරන්න හැදුවේ. දැන් අපිට දැක්කා එකෙන් බුදුහාමුදුරුව පෙන්වන මහණින් සංකත ධාතුවේ නැත්තම් මේ යථාර්ථය ඇත්ත මෙන්න මේකයි. ඕක ඇත්තයි කියන එක මගේ වචනකින් තොරව බුදුහාමුදුරුවගේ වචනකින් තොරව ඕගලන්ට විශ්වාස කරන්න පුළුවන්ද? ඒක ඇත්තයි කියන එක අතීතේ නිරුද්ධ වෙච්ච බව අනාගතේ නූපන්න බව වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක මේක ඇත්තම සිද්ධියක් වෙන්නට ඕනේ නේ? යථාර්ථය මේ අපිට පෙනුනත් නොපෙනුනත් ඇත්ත සිද්ධිය. එහෙනම් බුදුහාමුදුරුව ඇත්ත දැක්කට පස්සේ පෙන්වුවේ ඇත්ත දැක්කට පස්සේ කිව්වා මහන්නේ සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය අවබෝධ කරන්න කිව්වේ අසත්‍ය තුල ඉන්න කෙනාටයි, සත්‍ය අවබෝධය නැති කෙනාටයි. මොකද්ද සත්‍ය අවබෝධය නැත්තේ? මේ තුන් කාලේ අතීතය නිරුද්ධ වෙච්ච බව, අනාගතය ඉපදින නැති බව, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන සිද්ධිය සාත් නොවිච්ච මනසට කිව්වා මෙන්න මේතනට මනස හදාගන්න. මේතනට මනස ගන්න. කාටද කිව්වේ? තුන් කාලේ නැති කෙනාට. එහෙනම් සත්‍ය අවබෝධයක් කරන්න හදන අපි සත්‍ය දැකලා තියෙන්න ඕනේ. මම කිව්වේ මුලින් ඒකයි. අපි ওই සත්‍ය දැකලා නැතුව මෙන්න මේකයි සත්‍ය, මේකයි අවබෝධ කරගන්න ඕනේ කියන තැන දැන් නැතුව අපි මොකද අවබෝධ කරන්නේ? Nirodhi satkala kiyana mokadda Nirodhi? Atheete niruddhechcha bawa saath karaganna. Anagathiye noopanna bawa mohata gatta bawa saath karanna. Vartamaane hatagena niruddha wenna siddhi saath karanna. Rahathan wahanse kiyala kiyanne mokadda? Atheete niruddha vela unwahanselata anagathiye ipadilana vartamaanekin jeevath wenawa. Hata gatta de nathi wenawa kiyana noonakin jeevath wenawa. වර්තමානයේ හටගත් දේ නැති වෙනවා කියන තැනක ජීවත් වෙන කෙනෙකු ලෝකයක් පනවන්න පුළුවන්ද? ලෝකය කියන එක අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක් තුල මිසක තුන් කාලයක් නැති තැනකට ලෝකයක් පනවන්න පුළුවන්ද? ඒ කියන්නේ අර පැත්තේ ඉඳන් මෙහෙට ආවම එහෙ තියෙනවා කියන අදහසක් නැතුව දුවලා පැනලා මම මගේ කියලා අල්ලගන්න එහෙම අහුවෙනවද මොනවා? තේරෙනවද මම මේ කියන්නේ? මම මේ කතා කරන ටික ඔයගලන්ට හරියට තේරුනොත් සත්‍ය අවබෝධ කරනවා කියන්නේ නිවන් දකින්නවා කියන්නේ මොකද්ද කියන එකට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ, යදින්න ඕනේ නැහැ. මේ ටිකනේ කරන්න තියෙන්නේ කියන උත්තරයක් කිටියම එනවා. ඒකයි මම කිව්වේ අර මම මුලින් කියපු නාම රූප ධර්මයන් පටිච්ච සමුප්පන්න බවවල් ගන්න එපා. ඔය ටික ගත්ත එකෙන් ඔය ටික තියෙන එකෙන් ලැබුණේ තුන් කාලය ගැන නුවණ. ඕකට කියනවා අන්වේඥාණය කියලා. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා ධම්මටිති ඥානෙ සත්. ඔකට කියනවා තව පැත්තකින් සත්‍ය අනුලෝමික ඥානෙ. දැන් අපිට තියෙන්නේ සත්‍ය අනුලෝමික ඥානයක්. සත්‍ය තමයි අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ, වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒක ඇත්තයි කියන නුවණක් තියෙනවා. සත්‍ය අනුලෝමික නුවණක් තියෙනවා. සත්‍ය සාත් වෙලා නැහැ. සත්‍ය තුල ඉන්නවා නෙමෙයි. මේ අනුලෝම සත්‍ය අනුලෝමික නුවණින් තමයි අපි ප්‍රතිපදාවක් ඊට පස්සේ හම්බ වෙනවා. අපිට තාම මම ඒක කිව්වේ නැහැ. ඒ ටික වඩලා සත්‍ය සාත් කරගන්න රහතන් වහන්සේ තමයි සත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ. ඒක සත්‍ය අනුප්‍රාප්ති සත්‍ය අවබෝධි සම්පූර්ණ වෙච්ච කෙනා සත්‍ය කියලා කිව්වේ ඔතෙන්ට. ඒ කියන්නේ අපි යන්න ඕනේ නිෂ්ඨාව කියන්නේ ඔතන ආපහු නිවන කියලා කිව්වේ ඔතෙන්ට. ඒ කියන්නේ මම මතක් කළේ මේ ස්පර්ශ ආයතන හය පණවන්න පුළුවන්කම තියෙන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය තුල මිසක ඇහැ පරිහරණය කොට ඒ කියන්නේ කනට සද්ද ඇහෙනකොටම මේ ඇහෙන්නේ අර වාහනේ සද්දේ කියලා දැකපු දේ සිහි කරගන්න එක ඇඳගත්තේ නැත්නම් අපිට විපාකයක් තියෙනවද? එහෙනම් ඒ අතීතය ඇඳලානේ අපි මේ කරේ. ගඳ සුවඳ දැනනකොට මේ කෝපි සුවඳයි කියලා සටහනක් ගැට ගහගෙන නැත්නම් අපිට විපාකයක් තියෙනවද? ওই ගැට ගහගෙන සිද්ධි ටික මේ එන්නේ අතීත අනාගත තුන් කාලෙ එන්නේ මේ. එහෙම නැතිනම් ලෝකේ කියලා පණවන්න බෑ සිද්ධිය. ඒක තුන් කාලෙ පැනවුවොත් ස්පර්ශ ආයතන හය පැනෙන්නේ. ස්පර්ශ ආයතන හය පණවනොත් තුන් කාලෙ පෙනෙනවා. වර්තමානයේ ගඳ සුවඳක් දැනෙන්නේ කැවුම් බදින සුවඳ එන්නේ කියලා අපි ගැට ගහගන්නවනේ. ගැට ගහුවේ කොහටද? දැන් මේ තියෙන එකකටද? අතීතෙත් නෙමෙයි. හොඳයි අතීතේ නැති වෙලා තිබුණොත් මේ එන ගඳට මිමක් තියේද? ගඳ විතරක් දැනේ. හටගෙන නැති මිමි නෑ. හොයාගෙන යන්නවත් ජීවත් වෙන්නවත් තියේද මිමි? එහෙනම් ස්පර්ශ ආයතන හය කියන තුන් කාලේ කියන එක පිළිගන්න පුළුවන් නේ? තුන් කාලේ කියන එක ස්පර්ශ ආයතන හය කියන එක පිළිගන්න පුළුවන්ද? මොකද මේ අදහන් දෙපා තමන් තුල දැක්මක් ඇති කරගන්න. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට තර්ක නැහැ. අපෝ කවුරු මොනවා කිව්වත් මේක තමයි යථාර්ථ ඔයිට යාවක් නැහැ. එහෙනම් ස්පර්ශ ආයතන හය කියන්නේ තුන් කාලේ. තුන් කාලේ කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය තාපතෙන් ගත්තහම තුන් කාලේ කියන්නේ ලෝකේ. ලෝකේ. එහෙනම් ස්පර්ශ ආයතන හය නිරුද්ධ නම් ස්පර්ශ ආයතන හය යම් තැනක නිරුද්ධ නම් එතන ලෝකයක් පෙනේද? පේන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයක් පෙනේද? පේන්නේ නැහැ. එතකොට මොකද පංච උපාදානස්කන්ධය කියන්නේ ස්පර්ශ ආයතන හයටයි. ස්පර්ශ ආයතන හය කියන්නේ පංච උපාදානස්කන්ධයටයි. පංච උපාදානස්කන්ධය ස්පර්ශ ආයතන හය කියන්නේ ලෝකෙටයි. ලෝකේ කාම වේවා, රූප වේවා, අරූප වේවා. ලෝකය කියලා කියන්නේ තුන් කාලයටයි. ඔය ටිකයි අපිට තියෙන මිමි ටික. ඔය ටිකේ තමයි අපි ජීවත් වෙන්නේ. අපේ ටැංකිය ඇතුළේ ඉන්න මාළු පැටව වගේ මේ අපේ ටැංකිය ඔය පෙන්වන්නේ ස්පර්ශ ආයතන. ආයතන 12ක්, ධාතු 18ක්, උපාදාන ස්කන්ධ 5ක් කියන්නේ මේ ටික තමයි මේ ටැංකිය ලෝකේ. හරිද? ඔය ටික ඇතුලේ තමයි අපිට හිතන්න පුළුවන්කම තියෙන්නේ. අතීතේ නිරුද්ධ වුණොත් අනාගතය ඉපදෙන්නේ නැත්නම් වර්තමානයේ හටගන්න දෙයක යැපෙනවා කියන තැනකින් මේ මම මගේ කියලා ගන්න සංකල්පන නැහැ. දැන් මේ මොහොත වෙලා මෙහෙම ඉඳ ගන්නකොට අතීතය ඔක්කොම නිරුද්ධයි කියලා ශුන්්‍යතාවයක් ආවොත් මේ දුව පුතා කියලා අල්ලගන්න ප්‍රපංච තියෙනවද? මෙතනදි මට ඕන උනේ දැන් හොඳට ඔයගලන්ට සත්‍ය තේරෙන්නට ඕනේ. සත්‍ය කියන එක අවබෝධ වෙන්නට ඕනේ. තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් පවතින ලෝකේ නොදකින ඇත්ත තමයි මොකද්ද? අතීතය නිරුද්ධ වෙච්ච බව, අනාගතය ඉපදෙච්ච නැති බව, වර්තමානය හටගෙන නිරුද්ධ වෙන බව තමයි ඇත්ත. ඕක ලෝකෙට අයිති නැහැ. ඇහුවේ නැත්තම් බුදුහාමුදුරුවෝ පහළ වෙලා පෙන්වුවේ නැත්තම් මේ වචන ටිකෙන් හරිය අහගත්තේ නැත්තම් ඕගලන්ට අතීතය නිරුද්ධ වෙච්ච බව හම්බ වෙයිද? පුංචි කාලේ ඉඳලා මැරෙනකම්ම අනාගතය නූපදින බව හම්බ වෙයිද? එහෙම නොවුනා නම් එහෙම දැනුමක් අපිට තියෙයිද? එහෙම තිබුණා නම් සත්‍ය ගැන නුවණක් හම්බ වෙනවද අපිට? අපි ඔය තුන් කාලේ, ඒ කියන්නේ මේ ඉන්න ලෝකෙ තුල අපිට හම්බ වුණේ නෑනේ අතීතේ නිරුද්ධ වෙච්ච බව. බුදුහාමුදුරුවෝ හෝ දැරිලා පහළ නොවුනා නම්, හාමුදුරු කෙනෙක්ගෙන් හෝ මේ වචන ටික ඇහුනේ නැත්තම් කවදාවත් හීනකින්වත් ඔයගලන්ට තේරෙයිද අතීතය කියලා එකක් නෑ? ඒ කියන්නේ දැකපහපු දේවල් ඒවා නෑ, ඒවා නිරුද්ධ වෙනවා කියන නුවණක් එයිද? හීනෙන්වත්? ඒකයි නිවන කියන්නේ හීනෙන්දු නොගිය විරු. හොඳට තේරුම් ගන්න මම මේ කියන්නේ. හීනෙන්වත් එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ නේ. අනාගතේ ඉපදිලා නැහැ කියලා හීනෙන්වත් එයිද ඔය නුවන්? සත්ගාල සිහි කළා රෙහ යනවා මෙහෙ යනවා කියලා අපි ඔය යන්නේ තියෙන හින්දා ඕම තැනකින් තීන්දුව తీරන එනවා මිසක යන්නේ යන්නේ එහෙම ධර්මතාවයක් නැහැ ශුන්‍යතාවයේ ලැබ සිටීද අපිට නේද එතකොට බුදුහාමුදුරෝ ලෝකේ පහළ වුණාට පස්සේ මේ සත්‍ය අවබෝධ කරගන්න අපිට අවස්ථාව හම්බුනේ ලෝකෙ මිදෙන්න අවස්ථාව හම්බුනේ එදාටයි ලෝකෙ මිදෙන්න කියන්නේ ඒ තා මේ ලෝකෙන් දුකෙන් පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න බැක්ෂ කෙනෙකුට පංච උපාදානස්කන්ධය තුල වාසය කරමින් පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පුළුවන්ද ආයතන හය පරිහරණය කරමින් ආයතන හය මිදෙන්න පුළුවන්ද බෑ දුක පරිහරණය කරමින් දුකෙන් මිදෙනවා කියන එකක් නැහැ එහෙම වෙන්නේ නැහැ තුන් කාලය පරිහරණය කරමින් තුන් කාලෙ මිදෙනවා අපි තුන් කාලේ පරිහරණය කරන බවම නොමිදීම නෙමෙයිද කෙනෙක් තුන් කාලේ පරිහරණය කරමින් තුන් කාලෙ මිදලා වාසය කරනවා කියලා කියනවනම් මෙයා සින්දුවක් කියන විතරයි කියන්නේ අර්ථයක් නැහැ වෙන්නේ කතාවක් විතරයි නේද වචනයක් විතරයි නෙමෙයිද නෙමෙයි එතකොට බුදුහාමුදුරුව ලෝකයෙන් පහළුනේ සුකෝ බුද්ධානං උප්පාදෝ බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ලෝකයට සැපක් කියලා කිව්වේ මේ ලෝකේ ඉන්න කෙනාගේ ගින්න කවදා හරි නිවෙනවා නම් නිවෙන්නේ ලෝකයාට සැපක් කියන්නේ මේ ලෝකයා සුවපත් වෙනවා නම් සුවපත් වෙන්නේ බුදුහාමුදුරුව පහළ වෙනවා ඇයි බුදුහාමුදුරුව පහළ වෙලයි තුන් කාලෙම ඇති බවට අඬන විලාප දෙන ලෝකයට මේ නිවීම හොයලා දෙන්නේ නිවන කෙනෙකුට වෙන මොකුත් නෙමෙයි අපි මේ සංකල්පනා ආකල්ප සංකල්ප මවා ගන්න නිවන් අවබෝධ කරන්න යන්නේ කියලා හොඳට බලන්න මේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්න වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන දඩ මනසපත් කළොත් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොම්නස් උපායාස නිරුද්ධන්ත කියන එක සාර්ථ වෙන්නේ නැද්ද තේරෙනවා මේ කියන්නේ ඒ කියන්නේ අතීතයේ නිරුද්ධ වෙච්ච අනාගතයේ ඉපදුණු නැති වර්තමානයකින් අඬන්න පුළුවන්ද? දැන් අනේ අක්කේ අන්න අම්මා මලා කියලා කියනකොට අපිට එනවනේ හොඳ චිත්‍රයක් කෑ ගහලා අඬන්නේ හින්දානේ. එහෙනම් මැරිලා තමයි අම්මා කියලා අඬනවා. හොඳයි අපිට ශුන්‍යතාවයක නම් ඉන්නේ. ඒ කියන්නේ දැන් එහෙම තැනක් නැහැ අතීතේ. ඒක නුවන් ඔහම කිව්වත් මෙයාට හුදු වචන ටිකක් මිස අනේ ඇත්තද අම්ම නැතිලුද යන් එහෙනම් අපි බලන්න කියන තැනකින් එයි ඒත් අරයාගේ මනසට මිසක මෙයාට මෙහෙම තැනකින් අඬනවා කියන සිද්ධියක් එහෙම එකක් නැහැ නේ යාට ඒ කියන්නේ අඬනවා නම් අඬන්න උනේ ඉන්න කෙනෙක් නැති වුණොත් නේ එහෙම නොහිටියනම් නත්ති ජාතස්ස මරණං උපන්න කෙනාට නොමරීමක් නැහැ ඕගොල්ලන්ට අම්මා තාත්තා අයියා දුව පුතා කියලා ඉපදිලා ඉන්නවනම් කෙනෙක් අනිවාර්යෙන් මරණ දුක විඳින්න ඕගලන්ට මරණ අද ඕගලන්ට එහෙම දෙයක් ඉපදිලා නැත්තා නිරුද්ධ වෙලා නම් ඕගලන්ට ලෝකේ නිරුද්ධ වෙලා නම් ලෝකේ ඉපදිලා නැත්තා නැති වෙන දෙයක් තියනවද හෙට දවසේ පයින්ඩයක් આવුත් නැති වෙලා කියන්නේ ඉපදිලා නැහැ ලෝකේ ඉපදිලා නැහැ මං කියන එක තේරෙනවද මන්ද මම මේ කියන්නේ සත්‍තු සදහසින් මේ දහමේ තියෙන වටිනාකම මම අමිලට කිව්ව අමිල මට තේරෙන තරම් තේරෙනවද දන්නේ මේ අයිට කියලා හරිද? එච්චරට වටිනාකමක් තේරෙනවා මට මේ ටිකේදී. මොකද මේ කාරණාව තේරුනොත් එපමණකින් ජීවිතයට පිටක් සරණක් කියලා හිතෙනවා මට. ලැබුණු මනුෂ්‍ය ජීවිතේ හිස් නැහැයි කියලා හිතෙනවා. මොකද ඒිට මෙහා ජීවිතේ හිස්මයි. මෙයා මේ සාමාන්‍ය ඒ කියන්නේ අධිගමයක් නොලබව සෘතවතාරී ශ්‍රාවකෙක්වත් කියලා කියනවා මෙයාට. මොකද මේ යම් තැනක නිර්වශේෂයෙන් ලාමක අකුසල ධර්මය නිරුද්ධ වෙන නම් ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව අහලා තියෙනවා මෙයා. අතීතේ නිරුද්ධ වෙච්ච අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන මේ ධර්මතාවය යැත්ත කියන සිද්ධිය අහලා තියෙනවා. ඒ ගැන එයාට හුදු ඇදහිීමක් තියෙනවා. කොන ඔතේ ඔයත් ගැන විශ්වාස කරනවා නම් ඔන ඔතෙන් දෙකන සද්ධානුසාරී කියලා. අපි බුදුගුණ කියනකොට ඇස් දෙකෙන් කඳුළු වැක්කිරි වැක්කිරි ඇඬුවා. නැහ අතීතයේ තියෙනවමයි අනාගතයේ තියෙනවමයි වර්තමානයේ ඉන්නවමයි කියන තැනක විතරයි නම් අපේ මනස තියෙන්නේ මේ අපි අපේ පුද්ගල මට්ටමින් හිතාගෙන අඬන එක වෙන සාසනයක ඉපදිලා ඒ ශාස්ත්‍රීයවරයාගේ ಗುಣ කිවනම් ඒත් අඬන්නේ අපි හොමම තමයි අපි හිතාගන්නේ මේ බුදුහාමුදුරුවෝ කෙරෙහිම බොහොම ඉවකින් කියලා නෑ මේ ඒ ශ්‍රද්ධාව කියන ස්වභාවයේ හැටියක් මේ ලෝකෙදී නමුත් මෙච්චර අතීතයේ ඇති බවටම අනාගතයේ ඇති බවටම වර්තමානයේ නිට්ටය බවට තමන්ගේ මනස සාක්ෂි දරද්දිත් හම්බ වෙද්දිත් ඊට පටහැනිව මට කොච්චර මෙහෙම හම්බ වුණත් බුදුහාමුදුරුවන්ගේ මේ වචනයයි ඇත්ත කියන තැන මෙන්න මේකම තමයි සත්‍යය. මේ හම්බ වෙන එක බොරු කියන තැනකට තමන්ව තීරණය කරන්න දක්ෂයි. සද්ධානුසාරී කියන්නේ ඒකේ ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ශ්‍රද්ධා මාත්‍රයක් තියෙන කියන්නේ වචනේ විශ්වාස කරන එක විතරයි. මොකද මේ විශ්වාසය කවදා හරි දවසක මෙයා මේ ඇත්ත සාත් කරගන්නවා කියන තැන දක්වා ජීවිතය අරගෙන යනවා. ඇත්ත මෙච්චර නම් නේද? දැන් ඔය ටික තේරුණාද මම මේ කියපු ප්‍රශ්නේ? තේරුණා නේද? අර මුල් කියපුවා මං කිව්ව එකයි බරක් වශයෙන් ගන්න එපා. ඕගොල්ලන්ට මම ඔය නාම රූප බලන්නවත් දැන් ඒව මුකුත් කිව්වද මම? නෑ. මම අද පෙන්වුවේ එක දෙයයි. මොකද්ද? සත්‍ය අසත්‍ය දෙක විතරයි. කවුරු හරි කෙනෙක් කියනවනම් අපි සත්‍ය අවබෝධ කරන්න යන්නේ කියලා. ඒ කියන්නේ එයා මෙන්න මේ ඇත්ත දැකපු කෙනෙක් වෙන්නට ඕනේ. මේ ඇත්ත දැක්කනම් ඉබේමයි උත්තරේ ඉන්නේ පංච උපාදානස්කන්ධ කියන බොරුවක් නේද? ලෝකය කියන බොරුවක් නේද? එතකොට උත්තරේ එනවා ඉබේම. මොකද්ද? හොඳට බලන්න තාම ආවේ නැහැ කරුණ ටික. අතීතේ නිරුද්ධ වෙලා අනාගතය ඉපදුනා වර්තමානයේ හටගෙන නැති වෙනවා නම් අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට හම්බ වෙන කොහටද එන? අපේ මනසට නෙමෙයිද? එහෙනම් ලෝකයේම කොහෙද? මනසේ. අපිට මෙච්චර කල් හම්බුනේ කොහෙන්ද? බාහිරෙන්. එහෙනම් පංච උපාදාන ස්කන්ධ දුක කියන්නේ කොහෙද? මනෝමය සිද්ධිය. හොඳට බලන්න. ඇදහිීමකින් තොරව බලන්න තුන් කාලය කියන එක සිහි කරන් අතීතය කියලා සිහි කරන්නේ කවුද? අපිම. අනාගතය සිහි කරන්නේ කවුද? අපිමයි. එහෙනම් තුන් කාලය කියන එක අතීත නිරුද්ධ වෙලා නම් අපේ ඥාතිවරයෙක් ඉන්නවා එනා මැරිලා නම් සිහි කෙරුව සියතරයකට සිහි කරන එක මනස පිළිබඳ වූවක්ම වෙන්න එපා. ඉතින් යා නෑනේ. එහෙනම් අතීතය නිරුද්ධ වෙලා නම් ඒ අපි දැනගත්තේ වේවා නොදැනගත්තේ වේවා සිහි කරන සිද්ධියක් ගන්න එක මනුයි නේද? මනස පිළිබඳ වූවක් නේද? ඉපදින නැති කෙනෙක් ගැන සිහි කරනවා නම් සිහි කරන සිද්ධිය මනසක් පිළිබඳ වූවක්ම විතර්කයක්ම සිතක අදහසක්ම නෙමෙයිද? ඈ කොච්චර ඇත්තයි කියලා පෙන්නුවත් හිතන්නකො ටික තේරෙනා නේද? එහෙනම් දැන් අපිට හම්බ වෙනවා තුන් කාලය කියන්නේ මනස නම් මනස තුල නම් ලෝකය කියන්නේ කොහෙද? මනස තුලයි. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස කොහෙද? මනස තුලයි. ඔක බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝහිතස්ස කියන සූත්‍රයේදී ඉමස්මින් භ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම් හි සමනකේ දුක්ඛංච පඤ්ඤාපිමි දුක්ඛ සමුදයංච පඤ්ඤාපිමි දුක්ඛ නිරෝධංච පඤ්ඤාපිමි දුක්ඛ නිරෝධගාමි පටිපදංච පඤ්ඤාපිමි මහායනේ බම්බයක් පමණ ශාරීරිය සංඥා සහිත මනස සහිත බම්බයක් පමණ වූ මේ ශාරීරිය තුලම මම දුකද පනවමි දුක්ඛ සමුදයද පනවමි දුක්ඛ නිරෝධයද පනවමි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාද පනවමි කියලා බුදුහන්තර දේශනා කළා. ඒ නිසයි මේ චතුරාර්ය සත්‍ය කියන එක මේ ශාසනයට විතරක් අයිති. බැහැරට අයිති නෑ. චතුරාර්ය සත්‍ය ගැන නුවණ පච්චා නිබ්බාන ඥානං කියලා කිව්වේ ඒකයි. ධම්මටිති ඥානෙ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන ඇත්ත දැක්කොත් විතරයි. එහෙනම් ඇත්ත ඕකනම් අතීතේ ඇති බවට අනාගතේ ඇති බවට වර්තමානයේ ඇති බවට හම් වෙන මේ ටික නේද දුක අපිට? දුක්ඛේ ඥාන දුක පිළිබඳ නුවණ එනවා හොඳට. මේ ටික නේද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ? මේ ටිකේ නේද ජරා මරණ දුක තියෙන්නේ? හොඳට ගමන් තුළ දුක්ඛේ ඥානං උපදිනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ උද්දට නුවණ එනවා තමන් තුළ. එහෙනම් මෙන්න මේ ටිකයි අපිට දුක හම්බ වෙන්නේ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටපද දුකත් වෙන්නලා ඊට දුකට හේතුව තණ්හාව කියලා. ඒ තුන් කාලය නිරුද්ධ වුණාට තුන් කාලේ ඇති බවට උපදින ධර්මතාවය තමයි දුක පංච උපාදස්කන්ධය. ඒ ධර්මයේ කෙරෙහි ඒ උපදින එක කෙරෙහි තියෙන තණ්හාව නිසා ඒ ධර්මයේ නැවත නැවත මනසෙ උපදින. දුකට හේතුව තණ්හාවයි. ඒ ධර්මයේ නැවත නැවත උපදින. දැන් ගෙදර කියලා සිහි කළාම ආයක හොඳයි සැපයි කියන අදහස නිසා නැවත නැවත සිහි කරන මට්ටමටපත් වෙන්නේ අපිට. තුන් කාලය අනුවගේ ධර්මතාව ටික දුකයි. ඒ වාරම්භය තියෙන තණ්හාවයි ඒ ධර්මයේ නැවත නැවත ඒ ධර්මයේ තුලම හැසිරෙන්න හේතුව. ওই ධර්මයේ නැවත නැවත පවතිනට හේතුවක් තියෙනකෝ. නේද? තණ්හාව නැති වුණොත් දුක නිරුද්ධ වෙනවා. දුක කියලා කිව්වේ තුන් කාලය නැති වෙනවා. නැවත නැවත හිතන ස්වභාවය නැති වුණොත් තණ්හාව නැති වුණොත් නැවත නැවත උපදින එකයි නැති වෙන්නේ ස්කන්ධය. නැවත නැවත උපදින එක නැති වෙනවා කියන්නේ තුන් කාලය නැති වෙලා තියෙනවා. ඒකට ප්‍රතිපදාවක් වෙන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අයමේ වර්ය අට්ටංගික මගු දුක නිරුද්ධ ගාමිනී පටිපද. දැන් මේ ඔක්කොම ටික පෙන්නේ හොඳට මතක තියාගන්න චතුරාර්ය සත්‍ය කියලාම පෙන්නේ කොතනද? ලෝකෙ තුලින් ඈ සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ කියන තැනින්. ඒ කියන්නේ තුන් කාලයේ දුක අතීත අනාගත වර්තමානයේ කියලා තුන් කාලයක් හම් වෙන තැනයි දුක. පංච උපාදාන ස්කන්ධයේ දුක ආයතන 12යි දුක ධාතු 18යි දුක ඉරියව් 4යි දුක කාම ලෝක රූප ලෝක අරූප ලෝකයේයි දුක කියන සිද්ධි ටික. දැන් මේ ඔක්කොම මනස පිළිබඳ සිද්ධි ටිකක් මේ වෙන්නේ. මේක සියුම් සිද්ධියක්. නමුත් ඔයගලන්ට ඒකෙදිත් අපහසුාවක් නැහැ. හැබැයි තාම මම ප්‍රතිපදාවක් පෙනුවේ නැහැ. මේ සත්‍ය අනුමික ඥානයක් විතරයි අල්ලලා දුන්නේ. නිර්වාණ ඥානය තාම උපන්නේ නැහැ. ඒ කියන්නේ මාර්ග ඥානය තාම ආර්ය අෂ්ටාංග මාර්ගය උපන්නේ නෙමෙයි. ඇත්ත ඕක වුණාට ඔගොල්ලෝ ඉන්නේ බොරුවිද? තුන් කාලේ පරිහරණය. දැන් තුන් කාලේ අතහැරීමම සත්‍ය සාත්‍යයි. සත්‍ය සාත්තුනා කියලා කියන්නේ තුන් කාලේ අතහැරීම. තුන් කාලයේ පරිහරණය කරමින් අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට පරිහරණය කරමින් අතීතේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක සාත් කරන්න පුළුවන්ද? තේරෙනවද මං කියන්නේ? එහෙනම් මේ ධර්මතා තුන අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක සාත් කරලම කරගෙනම තුන් කාලේ පරිහරණය කරන්න පුළුවන්ද? මේ ධර්මයේ තියෙනවනම් මේ ධර්මේ නැහැ, මේ ධර්මයේ තියෙනවනම් මේ ධර්මේ නැහැ. ලෞකික ධර්මයේ තියෙනවනම් ලෝකෝත්තර ධර්මේ නැහැ, ලෝකෝත්තර ධර්මයේ තියෙනවනම් ලෞකික ධර්මේ නැහැ. ලෞකික ධර්මයේ ලෝකෝත්තර ධර්මයේ දෙකේකට පවතිනවා. අහසයි පොළොවේ දෙකේකට පවතිනවාද? සමුද්‍රයක මුහුදක මෙතරයි අතර දෙකේකට පවතිනවාද? තිර පායන එකයි බහින එකයි දෙක එකයිද? එහෙම වුණොත් නම් හරි. එහෙම වෙන්නේ නැහනේ. නේද? නැගෙනහිරයි බස්නාහිරයි කියන්නේ එකමද? නැගෙනහිරෙම්ම ඉර නගිනින් තමයි ඒකට කිව්වේ. ඉර නගිනවා කියලා බහිනින් ඉඳයි බස්නාහිර කිව්වේ. ඉර නගින තැනින්ම ඉර බහිනවද? එහෙනම් නැගීමක් නොකිය යුතුයි. නේද? ඇයි මේක බහිනවද? නැගීමක් නැහැ. ඒකෙම බහිනවන එක ඒකට නැගීමක් නොකිය යුතුයි. එතකොට නැගීම බැහිම පනවන්න බැරි. ඒ මොන දෙකටම නැති වෙයි. එතකොට පරකුණ කීයද? ගානේ නම් ප්‍රශ්නයක් නෑ. දැන් ටික ඈ. එතකොට මට ඉතින් දැන් කීයට හරි කියාගෙන ගිය තව ප්‍රතිපදාව කිව්වත් නෑනේ. ඉතින් මොකද කරන්නේ? මං කිව්වේ ඒකයි මගෙන් ප්‍රශ්න අහන්න මේ ටික අහලා ඉවරලා කියලා. මේ ටික අහගත්තාම ඔය ඊට පස්සේ සත්‍ය අවබෝධ කරන්ඩ ප්‍රතිපදාවක් විතරයි පෙන්වන්නේ. කිසිම වෙහෙස ආය ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සම්පාද වූ එකින් එක එකින් එක ඉගෙනගෙන හේතුඵල ධහම බලලා පටිච්ච සම්පාදයකින් එක මෙනෙහි කළ ඕන නැහැ. ඒ සිද්ධි ටික ඉබේම සාත් වෙන්නේ. දැන් අපි දන්නවා සත්‍ය කියන්නේ මොකද්ද? දැන් ඕනේ සත්‍ය සාත් කරගන්න යන්නේ කොහොමද හඳුනගන්නේ කියන උත්තරේ විතරයි ඕනේ දැන් අපිට. දැන් තමයි අපිට සැබෑවටම කෙනෙක් සත්‍ය අවබෝධ කරනවා කියලා කියනවනම් මෙන්න මේ ටික දන්න කෙනෙකුට සාධාරණව කියන්න පුළුවන්. එයා දන්නවා සත්‍ය කියන්නේ මොකද්ද. ඒ ටික සත්‍ය කියනකොට දන්නවා ඉබේම ඉන්නේ අසත්‍යක කියන එක දැන් දන්නවා. දැන් සුදුසුයි අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. මේ ඉන්නක වැරදි. මේක අසත්‍යක් කියන ඔන්න දැන් තාමයක් බලයක් තියෙනවා. අර වගේ දැක්මක් නැතුව තුන් කාලයේ මැසුරු වෙන තැනකින් අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියනවනම් කියන එකයි මිත්‍යා දෘෂ්ටිය. නෙමෙයිද? ඈ රෑ කියලා කිව්වේ දවල් නෙමෙයි කියන්නේ. දවල් කියලා එකක් නැතුව රෑම කියන එක පරිහරණය කරන මේක රෑ නෙමෙයි කියනවනම් කවුරු හරි කියන එක බොරු නෙමෙයිද? බොරුනේ. රෑ නෙමෙයි කියන්නේ නෝ එක්ක දවල් කියන්නේ තියෙන දකින්න ඕන. දවල් නෙමෙයි කියන්නේ රෑ දකින්න ඕන. ඔය දෙකක් වත් නැතුව දවල්ම විතරක් තියෙන කෙනාට මේක දවල් නෙමෙයි කියනවනේ ඒක බොරු. ඒ වගේ සත්‍ය කියන එක දකින්න නැතුව ඉන්න එක තුලම මේක සත්‍යයි කියලා එක කොටසකුත් මේක අසත්‍යයි කියලා එක කොටසකුත් දකින්නවා නම් හෝ ඒක තුලම අපි ඉන්නවන මේකයි අසත්‍ය මිසක අසත්‍ය කියලා 아무 දෙයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් දැන් අරහෙට යන්න ඕනේ නම් අපි යන්නම් දානෙට යන්න පොල කලයිනේ. ප්‍රතිපදාව අහගන්න උනන් දානෙන් පස්සේ වෙනකන් ඉන්න. මේ
ගෙදරට දින ප්‍රතිපදාව යන්න ඕන නම් ගෙදර යන්න, නිවන දැන ප්‍රතිපදාව යන්න ඕන නම් ඉන්න.